ප්‍රශ්නාංක 9 ගරු ආචාර්ය V.S. රාධකෘෂ්ණන් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසකම අමාත්‍යතුමා ඇසීමට.
I will give the second question to you.
No. Honorable member, honorable member, it's not the point of order. It's not a point. It's not a point.
Manganoa.
Garu Katanayakathumani, Garu Radhakrishnan Mathuma Ahana Prashne, Ditwa Solikunatuwata Adalawa, Malegam Prajawata Naththam Wathukareta Balapabu Vidiya, Badulla Distrikke Wathu Paul Wala Aapadawata Lakwicha Paul Pramanaya 3752, Nuwareliya Distrikke 3171, Mahanuwara Distrikke 1722, Mathalaya Distrikke 844, Ratnapura Distrikke 249, Kayagala Distrikke 219, Monoragara Distrikke 157, Kadutara Distrikke 116, Kurunagala Distrikke 39, Matra Distrikke 35, Gala Distrikke 5, Kolamba 1, e anuwa Watu Paul Ditwa nisa aapadawata lakwicha mulu Paul pramanaya 10310. ඊළඟට ඔබතුමා අහන්නේ මේ එක් එක් දිස්ත්‍රික් වල ලයින් කාමර පූර්ණ ලෙස හානි වෙච්ච ප්‍රමාණයත් අර්ධ ලෙස හානි වෙච්ච ප්‍රමාණයත් ඒ ප්‍රමාණය මෙහෙම බදුල්ල පූර්ණ හානි නිවාස වතු නිවාස 87යි අර්ධ හානි 617යි නුවරඑළිය පූර්ණ හානි 119යි අර්ධ හානි 681යි මහනුවර පූර්ණ හානි 127යි අර්ධ හානි 442යි මාතලේ පූර්ණ හානි 80යි අර්ධ හානි 204යි රත්නපුර පූර්ණ හානි 1යි අර්ධ හානි 125යි කෑගාලේ පූර්ණ හානි 10යි අර්ධ හානි 36යි මොණ්ඩාගල පූර්ණ හානි 5යි අර්ධ හානි 23යි කළුතර පූර්ණ හෝ අර්ධ හානි සිදු වී නැහැ කුරුණෑගල පූර්ණ හානි 1යි අර්ධ හානි නැහැ මාතර පූර්ණ හානි නැහැ අර්ධ හානි 19යි ගාල්ල පූර්ණ හානි නැහැ අර්ධ හානි 5යි කොළඹ පූර්ණ හානි 1යි අර්ධ හානි කිසිවක් නැහැ ඒ අනුව පූර්ණ හානි වලට ලක් වෙච්ච ලයින් නිවාස ප්‍රමාණය 431යි අර්ධ හානියට ලක් වෙච්ච වතු ලයින් කාමර ප්‍රමාණය 2152යි ඊළඟට ඔබතුමා අහන්නේ මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද කියලා ඔබතුමාට පැහැදිලි කරන්න අපි මේ පහුගිය අප්‍රේල් මාසයේ 6 වෙනිදා මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් තීන්දුවක් ගන්න ලැබුවා ඒ අනුව අපි මීට පෙර කැබිනට් තීන්දුව අරගෙන තිබුණේ ගරු කතානායකතුමනි තුමනි යම් කෙනෙක්ට ස්ථිරව තමන්ටම කියලා නිවසක් තිබ්බනම් තමන්ටම කියලා සින්නක්කර ඉඩමක් හෝ බලපත්‍ර ඉඩමක් තිබ්බනම් එතන පූර්ණ හානි වෙච්ච කෙනාට ලක්ෂ 50ක් දුන්නා රජයේ තීන්දුව පරිදි අර්ධ හානි සිදු වුණා නම් උපරිම ලක්ෂ 25 දක්වා දුන්නා ඒ අනුව ලයිම් වල ඉන්න ජනතාවට තිබුණු ප්‍රශ්නේ තමයි ඒ නිවස ඔවුන්ගේ නෙවෙයි ඒ ඉඩම ඔවුන්ගේ නෙවෙයි ඒ නිසා ඒ හිමිකම ඔවුන්ට ලැබුණේ නැහැ ඒ නිසා ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා ලයිම ඔවුන්ගේ නොවුනත් ඉඩම ඔවුන්ගේ නොවුනත් ඔවුන්ටත් මේ පූර්ණ හානියට සමාන පෙර දිනු වන්දිය සමාන මුදලක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමනි අපි 2026 4 6 වෙනිදා ගත්ත තීන්දුව ප්‍රකාරව මම පෙර කියපු පූර්ණ හානියට ලක්වෙච්ච සියලු දෙනාටම රුපියල් ලක්ෂ 50ක හිමිකමක් ලැබෙනවා නිවස සඳහා. වර්ග අඩි 650ක නිවසක් ඒ අනුව හදාගන්න පුළුවන්. ඒ අනුව අපි ඒ සඳහා පර්චස් 10ක ඉඩම් කැබැල්ලකුත් රජයෙන් ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම අර්ධ හානියට ලක්වෙච්ච නිවාස සඳහා තක්සේරු කරලා අපේ වැවි සම්පත් මානව භාරය ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ලක්ෂ 5 සිට 25 දක්වා අර්ධ හානි සකස් කරලා දෙන්න තීන්දුව කරා. ඊට අමතරව යම් නිවසක් පූර්ණ හෝ පූර්ණ හානි නොවුනත් අර්ධ හානි වෙලා තිබිලා අපේ ආපදා කළමනාකරණ කමිටුව පරීක්ෂා කරලා බලලා කිව්වොත් මේ නිවසේ ජීව කාලය අවසන් කියලා. මොකද මේ සමහර නිවාස වසර 150කට වඩා පරණයි. එහෙනම් ඒවා අධි අවදානම් නැහැ සමහරට. නමුත් ඒ නිවාසේ ආපෝ හදලා පළක් නැත්තම් ඒ නිවාසෙටත් අපි ලක්ෂ 50ක් දෙන්න තීන්දුව කරා. ඒ අනුව දැන් මේ වැවිලි ප්‍රජාවේ නැත්තම් මලේගම් ප්‍රජාවට ලක්ෂ 50 හිමි වෙන්නේ අනිත් අයට වඩා විශේෂ හිමිකමක් එක වෙනවා. අධි අවදානම් අයටයි පූර්ණ හානි අයටයි තමයි ලක්ෂ 50 ලබා දුන්නේ මීට පෙර. හැබැයි වැවිලි කරේට පමණක් කලමන ආපදා කළමනාකරණ කමිටුව තීන්දුව කරනවා නම් මේ නිවාසයේ ජීව කාලය අවසන් වෙලා කියලා අර්ධ හානියක් වෙලා ඒක පිරිසකර කරනවා නෙවෙයි ලක්ෂ 50ක් දීලා නවනිවසක් හිමි කරලා දෙනවා. ඒ අනුව අපි කැබිනට් තීන්දුවක් අරගෙන තියෙන බව ඔබතුමාට මතක් කරන්න කැමැති. මම මේ ඒ සම්බන්ධයෙන් අදාළ කරුණු සභාගත කරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරුපත.
ඔව් ඔබතුමාගේ උත්තර ගැන අපි සතුටු වෙනවා. මොකද අද දිගින් දිගට ඔබතුමාගේ උත්තර තමයි මේ පාර්ලිමේන්තුවේ අදහස ප්‍රකාශ වුණේ. නමුත් මට කියන්න කැමැති ඔබ මේ මේ වතුකම්කරුන්ට ඔබතුමාගේ උත්තර හැටියට අර පූර්ණ හානි වෙච්ච කට්ටියට තවමත් මුදල් හම්බ වෙලා නැහැ. මොකද මුදල් හම්බ වෙන්නේ නැත්තේ ඒගොල්ලන්ට ඉඩම අයිති නැහැ කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට විසඳුමක් ඉස්සර හොයන්න ඕනේ. ඉඩම අයිතිය විසඳුමක් හොයන්න ඕනේ. ඒක තමයි අපි දිගින් දිගට කතා කරන්නේ. වතුකම්කරුන්ට ඉඩම් අයිතියක් දෙන්න ඔබතුමාලා කටයුතු කරන්න කියලා. මේකට මේ ඔබතුමාට දොස් කියන්න වැඩක් නැහැ. මොකද මේක අවුරුදු 200ක් ඇදගෙන යන ප්‍රශ්නයක්. මේ අවුරුදු 200ක් ඇදගෙන ප්‍රශ්නයකට අපි කාර්යසහාය බලකායයක් හදන්න ඕන. ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකක් අදලා මේ වතුකම්කරුන්ගේ ප්‍රශ්නයක් නිමා කරන්න කටයුතු කරන්න ඕනේ කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාලා තව අවුරුදු 3ක් ඉන්නවා. අපි ඊට පස්සේ තව එකක් එනවා. මේක දිගින් දිගට ගිහිලා මවුරු 1000ක් ගියොත් මේක ප්‍රශ්නයක් නැති කරන්න බෑ. ඒක නිසා ඔබතුමාට මම කරුණා කරලා ඉල්ලනවා මේකට ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකක් දාලා මේ වතුකම් කරුන්ට ගෙවල් හදන්න දුන්නත් නැත්නම් කමන්නේ ඉඩම් අයිතිය දෙන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගම එදා
ජනාධිපති
ආපු වෙලාවත් මේ ගැන කතා කරා. ඉතින් මේක ගැන දිගින් දිගට අවුරුදු 200ක් කතා කරලා වැඩක් වුණේ නැහැ. තව අවුරුදු 200ක් අපි කතා කරලා
ඉඳලා
මේක ඉවර කරන්න කියලා තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරනවා කියලා මම අදාසයෙන් ප්‍රකාශ කරනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය හොනබල් තොණ්ඩමන්ට මම දෙනවා ඒක කතා කරන්න කියලා.
මම පළවෙනි එකට ගරු කථානායකතුමනි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ මේක අවුරුදු 200ක් ඇදගෙන ආවා. ඒක අධිරාජ්‍යවාදීන්ගේ කාලෙත් ඔබතුමත් ඇතුළු කණ්ඩායම් නියෝජන පාලන කාලෙත්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේක අවුරුදු 200ක් නෙවෙයි 100ක්වත් ඇදගෙන යන්නේ නැතුව මේ ප්‍රශ්නේ නිමා කරන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලි කරන්න කැමැතියි. එහෙනම් අපි වතු සමාගම් එක සාකච්ඡා කරලා විශේෂයෙන්ම මේ දික්වා ආපදාවට ලක් වෙච්ච ජනතාව වෙනුවෙන් අදාළ ඉඩම් දැන් තෝරාගෙන තියෙනවා. තෝරාගෙන සේවා අවසන් අනුමැතියෙන් දක්වාම ගිහිල්ලා නැහැ සමහර ඒවා. අවසන් අනුමැතියෙන් ගත්තත් ඔබ දන්නවා NBR එකේ ආපහු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ගන්න ඕනේ. ඒවා අපි අනුමැතිය අරගෙන ඒවට අදාළ මූලික කටයුතු වේගවත් කරලා තියෙනවා. මේ කැබිනට් තීන්දුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අප්‍රේල් මාසේ 6 වෙනිදා ගත්තේ. එහෙනම් දැන් මාස දෙකක් තාම දෙකක් වගේ තිරලා තියෙන්නේ. ඒ සඳහා අදාළ කටයුතු කරනවා කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න කැමැතියි. ඒ නිසා මේ ප්‍රශ්නේ කඩිනමින් විසඳලා දෙන්න ඕන කියන අදහසේ ජනාධිපතිතුමා ඇතුළු අපි ආණ්ඩුවක් හැටියට ඉන්නවා කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න කැමැතියි.
ගරු තොන්නමන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගෞරව ராதாகிருஷ்ணன் அவர்களுக்கு என்னோட நன்றி தெரிவிச்சுக்கிறேன். ගෞரவ அமைச்சர் அவர்களே ஒரே ஒரு விஷயம் நான் இப்ப முன்கூட்டியே உங்கள்ட்ட சொல்லிடுறேன். ஒரு நல்ல அரசாங்கத்துக்கு அடையாளம் வந்து நாங்க பண்றது தான் சரின்னு இல்லை. சில குறைபாடுகள் இருந்தா அதை வந்து எங்கள்ட்ட இருந்து கேட்டு திருத்திக்கலாம். ஏன்னா எனக்கு தெரிஞ்ச சில விஷயங்கள் இருக்கலாம். குறிப்பாக இந்த திக்வா சம்பந்தமாக கௌரவ ஜனாதிபதி அனுரகுமார தர்ஷநாயக் அவர்கள் முக்கியமாக வேவண்டனை மையப்படுத்தி ஒரு விஷயம் பேசியிருந்தார். இன்னைக்கு அதே வேவண்டன் பகுதி, அது எனக்கும் சொந்த ஊர் தான். அதே பகுதியில் இன்னைக்கு பல்வேறு பிரச்சனைகள் ஆகுது. எழுத்து மூலியமா அனுப்பின கடிதத்துக்கு இன்னும் பதில் வரலன்னு மக்கள் போராட்டத்தில் இப்போ ஈடுபட்டு இருக்காங்க. அதுக்கு எந்த அரசியல் பின்னணியும் கிடையாது. அதுக்கு ஒரு தீர்வு கட்டாயம் உங்க மூலியமா எங்களுக்கு தேவைப்படுது. அது மட்டும் இல்லாம கௌரவ ராதாகிருஷ்ணன் அவர்கள் சொன்ன மாதிரி இந்த காணி உரிமை வந்து கட்டாயம் ஒரு பேசப்பட வேண்டிய விஷயம்தான். அது அது அதை நீங்க வழங்குறதுக்கு அமைச்சரவை அனுமதி இருக்கு. நீங்க அதை அமுல்படுத்தினீங்களாலே கட்டாயம் அது வந்து மக்களுக்கு பயனா இருக்கும். இறுதியாக நான் ஒரே ஒரு விஷயம் இந்த இடத்துல உங்கள்ட்ட சொல்ல விரும்புறேன். இந்த சம்பள பிரச்சனை சம்பந்தமா கூட நான் ஏன் பேசினா, இன்னைக்கு பழைய பிரதிகளும் ஒத்துக்கணும். சம்பள பிரச்சனை இன்னும் போயிட்டு தான் இருக்கு. நிபந்தனைகள் போட்டிருக்காங்க பெருந்தோட்ட நிறுவனம். நீங்க வந்து இதை வேஜஸ் போர்டு மூலியமா கொண்டு வந்தீங்கன்னா கட்டாயம் பெருந்தோட்ட நிறுவனங்களால ஒன்றும் செய்ய முடியாது. இன்னைக்கு தொழிற்சங்கங்களால உள்ளார பேச முடியல. அதுக்கு காரணம் இந்த வேஜஸ் போர்டு மூலியமா கொண்டாடாத ஒரு தீர்மானம். அதை தயவு செய்து நீங்க கருத்தில் எடுத்துப்பீங்கன்னு நான் நம்புறேன்.
ප්‍රශ්නයකට වඩා මේ එතුමාගේ මත අදහස් පැහැදිලි කිරීමක් තමයි කරේ. එතුමාට මුලිනුත් උත්සාහයක් ගත්තා ජාත්‍යන්තර කම්කරු මේ මානවිකන් සංවිධාන වතුකම්කරුවන්ට අදාළ සැලකීම ලංකා රජයේ තුල ලංකා ආණ්ඩුව තුල කෙරෙන්නේ නැහැ කියන එක මම අපේ ගරු මන්ත්‍රීතුමා කාර්යප්‍රිය මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙදිත් ඒකට පිළිතුරු පැහැදිලි කරා. ඒ සම්බන්ධයෙන් යම් යම් අපි දන්නවා සමහර කණ්ඩායම් වාර්තා කිරීම මත ලෝකයේ වැරදි මතයක් හදන්න උත්සාහ ගන්නවා. ඒක අපි නිවැරදි කරන්න මහන්සි ගන්නවා වගේ මම මතක් කරා. මේ පිළිතුරු දීමේදිත් පැහැදිලි වෙන්නේ නැති මෙරටේ වතුකම්කරුවන් වෙනුවෙන් නව රජයේ අපි අවුරුදු එකහමාරක වගේ කාලයක් තුල විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ සවතුකම්කරු වැටුප් වැඩි කළා තියෙනවා, නිවාස ලබා දීලා තියෙනවා. මම ඒකයි ඔබ මම හිතන ඔබතුමාලත් විශේෂයෙන් පිළිගන්නේ කියලා. ලංකා ඉතිහාසයේ වැඩිම නිවාස හිමිකමක් ලබා දුන්නේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ගිය අවුරුද්දේ අපි බණ්ඩාරවලදී ඉන්දියානු ආධාර යටතේ හදන නිවාස 2026 හිමිකම් අපි ලබා දුන්නා. ඒ වගේ දැන් ඉඩම් කටයුතු 90%ක් විතර අවසන් කරලා තියෙනවා. ඉදිකිරීම් කටයුතු දැන් අපි බොහෝ ඒ වගේ දැන් ආරම්භක අවස්ථාවේ ඉන්නේ. ඒ වගේම මේ අවුරුද්දේත් මම ස්තුතිවන්ත වෙනවා තවත් අපිට නිවාස 1000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම දිට්ඨ ආපදාව තුලත් නිවාස අපි හිතනවා මේ කියපු සංඛ්‍යා ලේකන 90 500කට වැඩි ඉදි කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි ඉඩම් වල අයිති ඔබතුමාලට මුලිනුත් මම පැහැදිලි කරා. මුලින් තිබ්බේ purchase 7යි අපි ඒක purchase 10 දක්වා වැඩි කරලා තියෙනවා. එහෙනම් ඔබ කවුරුත් දන්නවා මධ්‍යම කඳු කරේ තියෙන தත්ත්වය ගොඩනැගිලි පරිශන ආයතනය පැහැදිලි කරන ආකාරයට නාය නොයන භූමියක් තෝරගන්න ටිකක් ඉතා අපහසුයි ගරු කථානායකතුමනි. ඒක එක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් අපිට ශාස්ත්‍රීය වැවිලි ඉඩම් මේ සඳහා වෙන් කරගන්නත් ටිකක් අපහසුයි. වතු සමාගමේ ඉතිහාසය ගහපු ගිවිසුම් අනුව ඉඩමක් ලබා ගන්න ගියාමත් තියෙන දුෂ්කර කොන්දේසි ඒ මැද්දේ අපි සමාගමේ එක සාකච්ඡා කරලා වේගවත් කරලා තියෙනවා මේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙල. මොකද විශේෂයෙන්ම මේ වැවිලි ප්‍රජාවට විතරක් නෙවෙයි එතනින් ආ ඉන්න සමහර ඔය නුවරඑළිය මහනුවර බදුල්ල මාතලේ රත්නපුර කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල දැනට ඇත්තට රජයට කියලා ඉඩම් තියෙන මේ වැවිලි සමාගම් සතු ඉඩම්. ඉතින් ඒවා අපි යම් යම් විදිහට නිදහස් කරනවා. ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා අපේ බදුල්ල දිස්ත්‍රික්කයටත් මේ දිට්ඨ ආපදාව ආවට පස්සේ තුන් වතාවක් ආවා දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටු කැඳවන්න. නුවරඑළියට ගියා, මහනුවරට ගියා, මාතලේට ගියා. මේ ගැටළු විශේෂ වමනාවක් සහිතව විසඳලා තියෙනවා. එහෙනම් අපි හිතනවා ඉදිරි ගැටළු වේගවත්ව විසඳලා මේ කාරණේ විසඳලා දෙන්න පුළුවන් කියලා.
ප්‍රශ්න අංක 10 ගරු වරුණා ලියනගේ මාතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකර සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීම. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ
ප්‍රශ්නේ අහන
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට පිළිතුරු ලබා දෙනවා. 1-1 ඔව්, 1-2 ඔව්. උකස් නියෝජිත ධූරයේ අත්විඳීමට කටයුතු කරන ඇති බව මහජන බැංකුව. අංක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජේෂ්ඨ කළමනාකරු කේ හා 2024/06/07 දින ඇති ලිපිය මගින් දන්වා ඇත. මේකේ ඔබතුමා ප්‍රශ්නය හදි දාලා තිබේ 2006 කියලා, 2006 නෙමෙයි 2026 කියලා 2024 ගරු මන්ත්‍රීතුමා. තුන්වෙනි ප්‍රශ්නෙට මෙතෙක් වෙනත් ආයතනකට පවරා නැත. හතරවෙනිකට උත්තරේ වාර්තාවේ නොමැත ඔබතුමා මතු කරන කරුණට අදාළ. පස්වෙනි පිළිතුර පහට 2026/05/06 වෙනි දින අමාත්‍යාංශයේදී මහජන බැංකු නිලධාරී සභාපතිතුමාතුළු මහජන බැංකු නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එෙහිදී මේ කරුණ ඉදිරිපත් කරා. නැවත මේ පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් වාර්තාවක් සහිතව අපට ඉදිරියේදී මේ පිළිබඳව ලබා දීම පිළිබඳ කරුණු දක්වන්නම් කියලා පැහැදිලි කරලා තියෙනවා. ආයන්න නොයසනම් මන්ද අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමනි, දැන් අපේ සම්පකාර ශේෂ්ත්‍රය ගත්තාම පස්සේ සම්පකාර සමිතිය ලියාපදිංචිලා දින 300කට ආසන්න සංඛ්‍යාව. ඒ වගේම මේ ග්‍රාමීය බැංකු කියන බැංකු සංගම් වලින් තමයි දැන් මේ රුපියල් 10000ක මුදලක් අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බැඳලා රිසිට් එකක් අරගෙන උකස් බලපත්‍රය ලබා ගන්න තියෙන්නේ. එතකොට අපි මේ ග්‍රාමීය බැංකු වල සම්පකාර ශේෂ්ත්‍රයේ අපේ සමාජිකයන්ගේ සුබ සාධනය සඳහා තමයි මේක පිටවලා තියෙන්නේ. ඒකෝර මේ 1250කට විතර මුදලක් බැංකු වලින් බඳිනකොට රුපියල් 10000 ගානේ මේක විශාල මුදලක් භාණ්ඩාගාරයට යනවා. එතකොට මම ඔබතුමාට කියන්නේ දැන් ඇත්තටම සම්පකාර ශේෂ්ත්‍රය ගත්තම රත්නපුර දිස්ත්‍රික්කයේ සමාජිකයින්ව 250000කට ආසන සංඛ්‍යාවක්. ඒ වගේම රටේම ගත්තාම 125කට ආසන සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ සුබ සාධනය සඳහා තියෙන මුදල් භාණ්ඩාගාරයට යනකොට යම් ගැටලුවක් තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන ඔබතුමාගේ මොකද මේකේ නීත්‍යානුකූල භාවයකුත් තියෙනවානේ. මොකද අපි ලියාපදිංචිලා තියෙන්නේ සම්පකාර සමිති 300ක්. එතකොට උදාහරණයක් විදිහට රත්නපුරේ තියෙනවා 13ක්. ඒතර 13 තමයි ලියාපදිංචි සමිති. එතකොට ඒ සමිති වල දැන් ගත්තාන් පස්සේ බැංකු සංගම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ බැංකු ඇත්තම ලියාපදිංචිලා නැහැනේ. ඔබතුමත් දන්නවා මමත් දන්නවා. ඒතර බැංකු ලියාපදිංචිලා නැතුව අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේට සල්ලි බඳින එකේ ගැටලුවකුත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එක නීත්‍යානුකූල කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ මුදල් අපි ගන්න නැතු වෙන සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලන්නේ නැවත මහජන බැංකුවට මේ අවස්ථාව ලබා දීලා අපිට උකස් බලපත්‍ර නොගෙන මේක කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා තමයි ඔබතුමාගේ ඉල්ල.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා වැදගත් ප්‍රශ්නයක් අතුරු ප්‍රශ්නයක් ලෙස ඇහුවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, සමපකාර ව්‍යාපාරය ඇතුළේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබතුමා කිව්වාගේ ප්‍රාදේශීය සමපකාර හැටියට තියෙන විවිධ සේවා සමපකාර සමිති 300ක් තියෙනවා. ඒ යටතේ තියෙනවා ග්‍රාමීය බැංකු, ඊට අමතරව තියෙනවා සනස බැංකු සහ පළාත් සමපකාර කොමසාරිස්වරු යටතේ ලියාපදිංචි බැංකු, ඒ වගේම මධ්‍යම රජයේ සමපකාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි බැංකු. ඒ නිසා සියලු දේවල් ලියාපදිංචි. හැබැයි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය කාලේ පුරාවට මේවා විගණනය කිරීම සම්බන්ධයෙන් සහ වාර්තා ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒවා දීර්ඝ කාලීන ප්‍රමාදයන් තියෙනවා. සමහර සමිති අවුරුදු 5-7 දීලා නැහැ. හැබැයි මේ උකස් කටයුතු කරගෙන ගියාට පස්සේ බැංකු පද්ධතිය ඇතුළේ බරපතල ප්‍රශ්න ඇති වුණා. ඔබතුමාට උදාහරණයක් ඇටියට මම මේ සභාවේම අවස්ථා ගණනාවක් කිව්වා. සමහර උකස් ගත්ත බඩු නැති වෙලා තියෙනවා. උකස් වෙනුවට ගත්ත මේ සමිති සාකා වහිලා තියෙනවා. ඒ හරහා මහජන බැංකුව ලබා දීපු මේ අවස්ථාව නැවත වුණ අත්පත් කරගන්න, එහෙම නැත්නම් මුන් මේ ලයිසන් එක නොදී ඉන්න තීරණය කරන්නේ මේ සමාජය ඇතුළේ ප්‍රශ්නේ නිසා. ඒ නිසා අපි මේ ගැන තමයි අපි සාකච්ඡා කරගෙන ගරු මන්ත්‍රීතුමා, මූල්‍ය ආයතන, එහෙම නැත්නම් මූල්‍ය බැංකු, සනස බැංකු, සමපකාර ආයතන සමිතිය ඇතුළේ පිහිටවපු බැංකු ඇතුළු සමපකාර සමිති 11,000ක් තියෙනවා අපේ රටේ. 180,000ක් ඉන්නවා සමාජිකයෝ. මේකේ සක්‍රීය සමාජිකයෝ 140,000ක් විතර ඉන්නේ. එනිසා මේ සියලු දෙනාට සමපකාර ශේෂ්ත්‍රයේ තියෙන වටිනාකම අවබෝධ කරගෙන තමයි වර්තමාන රජය ඉතා විශාල ලෙස සමපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරන් තීන්දුව තියෙන ගණනාවක් ගෙන යනවා. මේ බැංකු පද්ධතිය සහ මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ගනුදෙනු සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ගැටලුව විසඳන්න සමපකාර පනත සංශෝධනය කරනවා. බැංකු පනත රෙගුලේට් කරන්න, බැංකු රෙගුලේට් කරන්න බැංකු නියාමන අධිකාරියක් පිහිටවන්න අවශ්‍ය නීති සංශෝධනය කරමින් තිබෙනවා. ඒ නිසා වේගෙන් සමපකාර ව්‍යාපාරයේ ශක්තිමත් කරන්න අවශ්‍ය තීරණයක් ලෙස මේ උකස් ලබා ගැනීමේ අවස්ථාව නැවත සමපකාර බැංකුවට ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර අපි ගැනමින් තියෙනවා. පහුගිය කාලේ සමපකාර ශේෂ්ත්‍රය ඇතුළේ තිබෙච්ච ගැටලු නිසා තමයි මහජන බැංකුව මේ අවස්ථාව නවත්තලා තියෙන්නේ. ඉදිරියේදී ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරමින් තියෙන ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමා, දෙවෙනි අතුරු ප්‍රශ්න අපේ දයාසිරි මන්ත්‍රීතුමාට ලබා ගන්න.
ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, අත වශයෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපේ වරුණලීනගේ මැතිතුමා අහලා තිබුණේ. දැන් මාස 15කදී රන් අය ගැනීම විතරක් කෝටි 35,145ක් වෙලා තියෙනවා මේ මාස 15 ඇතුළත. සාමාන්‍යයෙන් අපේ පවුලක ගත්තොත් ගරු කථානායකතුමනි, 168,000ක් රන් භාණ්ඩවල ණය බර විතරක් තිබෙනවා. ඒතර මේ ග්‍රාමීය බැංකුවලින් තමයි අති විශාල ප්‍රමාණයක් ඔබතුමා කිව්වා වගේ මේ රන් භාණ්ඩ උගස් කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. මටත් ඇත්තටම පුදුම හිතුණා. දැන් මේක මේ තිබිච්ච බලපත්‍රය අවශ්‍ය වෙලා තියෙනවා කියන කාරණාවත් එක්ක ගත්තන් පස්සේ ග්‍රාමීය බැංකු වලටත් විශාල අර්බුදයක් එනවා. මේක කොහොමද නීතිමය වශයෙන් ඊළඟට උසාවියකට ගියත් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන් කාරණාවක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම විශේෂයෙන්ම අද ගොවීන් විශාල සංඛ්‍යාවක් රන් භාණ්ඩ උගස්සලා තමයි තමන්ගේ මේ කුඹුරු කඩිදු ටික කරන්නේ. ඒ අතරතුර දැන් මේ ලබන මාසේ ගොයම් කැපෙනවා. දැන් අපිට ආරංචි දින හැටියට හාල් මෙට්‍රික් ටොන් 157,000ක් ඔබතුමා ගෙනල්ලා දිනවා ලංකාවට. දැන් මේ කැපෙන කාලේ. ඒ නිසා මම අහන්න කැමති ගොවීන් 120ට 130ට 125ට ඔබතුමාලා ගන්නවයි කියලා පාලන මිලක් දාලා තිබුණා. ඉතින් මේ රන් භාණ්ඩ තියලා මේ ගොවිදන් කරපු මිනිස්සුන්ට අනාගතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම අහන්න කැමති මේ රටේ ගොවීන්ට.
ගරු අමතුමා.
ගරු කථානායකතුමනි, ඒකයි මට හිතෙන කුරුණෑගලෙන් පටන් අරන් හම්බන්තොට දිහා නැවතුනේ. ඒකයි අදාළ සෞපකාරයට සෞපකාරයේ ගරු කථානායකතුමනි සෞපකාරට උගස් බලපත්‍ර දෙනවද කියලා. ඒකද ඔබතුමාට අවශ්‍ය නම් ප්‍රශ්නයක් ඇහුවොත් ඕකටත් උත්තර දෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, සෞපකාර ව්‍යාපාරයේ සතුව තිබිච්ච මේ උගස් ලබා ගැනීමේ බලපත්‍රේ නවත්තන්නේ 2024 6 වෙනි මාසේ 7 වෙනිදා. ඒක ලබා ගැනීම වෙනුවෙන් අපි මේ වෙනකොටත් මහජන බැංකුවත් එක්ක අවස්ථා තුනක සාකච්ඡා කරලා තියෙනවා. අවසාන අවස්ථාව ගිය මාසෙත් අපි සාකච්ඡා කළා. ඒ නිසා අපි ඒක ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා ඒ සහෝපකාර ව්‍යාපාරය කොල්ල කාපු සහෝපකාර දේපල කොල්ල කාපු සහෝපකාරේ කොල්ල කාපු අයගෙන් අපි සහෝපකාරය නිදහස් කරගනිමින් ඉන්නවා. ඒකත් එක්ක මේකත් අපි ලබා ගන්නවා.
දෙවෙනි වටය ප්‍රශ්නාංක 8 ගරු ජේසී අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ජේසී අලවතුල මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු
අමාත්‍යතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා. ඔබතුමා පොයින්ට් එක මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
ගරු කථානායකතුමනි, මගේ පොයින්ට් එක මේ සභාව නිවැරදි කිරීමක් කරන්න මට පොඩි අවස්ථාවක් ලබා දෙන්න ගරු කථානායකතුමනි.
ප්‍රොසීඩියර් ෆලෝ එකේ ප්‍රශ්නයක් නැතුව නැත්නම්
ගරු කථානායකතුමනි
මන්ත්‍රීතුමා. ගරු
කථානායකතුමා
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, ඔබතුමාට 27/2 යටතේ ප්‍රශ්නේ. ඔබතුමාට විවාද කරන්න පුළුවන්, එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. නමුත් ඒකට ඒ අවස්ථාවේදී ඔබතුමායි කතා විරු කර ගන්න පුළුවන්. ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට 27/2 ඔබතුමාට අවස්ථාව
තියෙනවා. රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥින්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද තිබිය යුතුයි. IMF එකඟතා රාමුවක් තුළ රජය පූර්ණ ලෙසම ආර්ථිකයේ මෙහෙයවන බව පැවසෙනවා. කෙසේ නමුත් බාහිර හා අභ්‍යන්තර ආර්ථික හා දේශපාලන විචලනයන් හමුවේ වඩා අවදානම් සහගත වෙනස් වීම් පෙන්වන අප රටේ ආර්ථික පීඩනය වඩාත්ම දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට. එසේ හෙයින් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය ෆිස්කල් පොලිසි සහ මුදල් ප්‍රතිපත්තිය මන්ත්‍රි පොලිසි මත පදනම් වන බව රජය පිළිගන්නේද? වර්තමානයේ ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති මෙවලම්, කියන්නේ මන්ත්‍රි පොලිසි ෆිස්කල් පොලිසි මෙවලම් කවරේද? ඒවායේ ඉලක්ක සහ එම ඉලක්ක කරා ළඟාවීමට වගකීම දරන ආයතන කවරේද? විශේෂයෙන්ම මේ ප්‍රශ්න අපි අහන්නේ ඇත්ත වශයෙන්ම ඊයේ අපිට දැනගන්න ලැබුණා මුදල් කමිටුවේ ගරු කථානායකතුමනි, මන්ත්‍ර පොලිසියක ක්‍රියාත්මක කරන මහ බැංකුවයි ෆිස්කල් පොලිසියක ක්‍රියාත්මක කරන භාණ්ඩාගාරය අතර බරපතල අර්බුදයක් තියෙනවා. භාණ්ඩාගාරය මහ බැංකුවට බෝලේ පාස් කරනවා, මහ බැංකුව භාණ්ඩාගාරයට බෝලේ පාස් කරනවා. විශේෂම අර ඩොලර් $125 අපේ රටට අහිමි වුණු පොරාකාපු ඒ ඩොලර් $125 පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග ඇති එකඟතාවයන් හා අවබෝධතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, ඒ කියන්නේ ෆිස්කල් පොලිසි එකයි මන්ත්‍රි පොලිසි එකයි මුදල් ප්‍රතිපත්තියයි මූල ප්‍රතිපත්තියයි ක්‍රියාත්මක කරන්නට කොයි විදියට බලපාන්නේ? ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට අහන්න ලැබෙනවා මේ ප්‍රයිමරි බැලන්ස් එක ගැන, ප්‍රාථමික ශේෂය ගැන, රාජ්‍ය ආදායම් ඉලක්ක පිළිබඳව මෙන්න මේ කරුණු කාරණාත් සමග කොහොමද ගැලපෙන්නේ කියන එක අපි අහන්න කැමතියි, කොහොමද බලපාන්නේ කියන එකත් අපි අහන්න කැමතියි. රටේ ආර්ථික ස්ථායීභාවය සහ වර්ධනය සඳහා ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති වෙන්වෙන් වශයෙන්, ඒ කියන්නේ මන්ත්‍රි පොලිසි ෆිස්කල් පොලිසි වෙන්වෙන් වශයෙන් හා අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්ති රාමුව කවරේද? මේක ඉතාමත්ම වැදගත් ගරු කථානායකතුමනි, නැවත නැවතත් කියන්නට ඕන රජයේ ෆිස්කල් පොලිසි එකයි මන්ත්‍රි පොලිසි එකයි යම් කිසි ඒකාග්‍රතාවයකින් ක්‍රියාත්මක විය යුතු මොහොතක මහ බැංකුව භාණ්ඩාගාරයේ අර්ථකථනයන් ප්‍රතික්ෂේප කරනවා, මහ භාණ්ඩාගාරයේ මහ බැංකුවේ අර්ථකථනයන් ප්‍රතික්ෂේප කරනවා. අර ඩොලර් ලක්ෂ 25 අතුරුදහන් වීම, එහෙම නැත්නම් හැකර් වීම කියන්නත් පුළුවන්, වාෂ්ප වීම කියන්නත් පුළුවන්. ඒ හොරා කෑම පිළිබඳව විවිධ මත පළ කරන්නේ. එහෙම කරන්න බෑ රටක් තුල. එහෙනම් රටේ ආර්ථික ප්‍රතිපත්තියට බරපතල හානියක් වෙනවා. වර්තමානයේ සාර්ථක ෆිස්කල් සහ මුදල් ප්‍රතිපත්ති, ඒ කියන්නේ ෆිස්කල් මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධා අවදානම් සහ ව්‍යුහාත්මක ගැටලු කවරේද? එම බාධා අවම කර ගැනීමට සහ ආර්ථික ස්ථායීභාවය තහවුරු කිරීමට රජය ගෙන ඇති හෝ ගෙන යාමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද? පසුගිය වසර දෙක තුළ රජය අනුගමනය කළ ෆිස්කල් සහ මන්ත්‍රි පොලිසි, මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්දමනය, පොලි අනුපාතය, රුපියලේ විනිමය අගය, ආයෝජන, රැකියා සහ ජන ජීවිතයේ වියදම් මත ඇති වූ ප්‍රතිඵල පිළිබඳව රජයට ඇගීමක් සතුව තිබේද? එසේ නම් එහි විස්තර කවරේද? විශේෂයෙන්ම කථානායකතුමනි, දැන් අප්‍රේල් මාසයේ කියලා තියෙනවා මේ 17,000ක් තිබ්බහම ඇතිලු එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න නෑ, ඒක වැඩි වෙලා තියෙනවා. දැන් 17,000 කරලා තියෙනවා මේ අප්‍රේල් මාසේ අලුත්ම මේකෙන්. ඉතින් අහන්න කැමතියි මේ රුපියල් 17,000කින් පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වන්නට, ඒ කියන්නේ ආහාර සහ ආහාර නොවන වියදම් සඳහා ඒක ප්‍රමාණවත්ද කියලා අපි අහන්න කැමතියි මුදල් අමාත්‍යංශයෙන්. බදුබර ඉහළ යාම, රාජ්‍ය වියදම් සීමා කිරීම සහ පොලී අනුපාත ප්‍රතිපත්ති හේතුවෙන් මධ්‍යම පන්තිය, වෘත්තීය වේදීන්, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර MSMEs, ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර, ගොවීන්, ධීවර ප්‍රජාව, අඩු ආදායම් ලාභී පවුල් මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරීම සඳහා ගෙන ඇති විශේෂිත වූ වැඩපිළිවෙළ කවරේද? මොකද ජන සමාජයේ බහුතරයක්, නිහඬ බහුතරය අසහනයට, පීඩනයට පත් වෙලා ජන ජීවිත පතුලටම වැටිලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් ගන්න විශේෂ වැඩපිළිවෙළ කවරේද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති, ෆිස්කල් සහ මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු අධීක්ෂණය සහ මහජන වගකීම තවදුරටත් ශක්තිමත් කිරීමට රජය ගන්න පියවර කවරේද? විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි අර 125 වාරිකයේ අහිමිවීම පිළිබඳව භාණ්ඩාගාරය ලබා දීලා තිබෙන වාර්තාවක්. මම අහන්න කැමතියි ගරු කථානායකතුමාගෙන්, ඇයි ඒක මේ සභාවේ සභාගත කරන්නේ නැත්තේ? සියලු දෙනාගේම දැන ගැනීම උදෙසා මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අර හැකර් වාර්තාව, ඩොලර් 125 හැකර් වාර්තාව කරුණාකරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි පිළිතුරු ලබා දෙනවා. ගරු විපක්ෂ නායකතුමා, කාලීන ප්‍රශ්නයක් තමයි මේලා ඉදිරිපත් කරන්නේ. අපි පළවෙනි ප්‍රශ්නේ බලපුවාම පිළිතුර ඔව්. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණයේ ප්‍රධාන අංග දෙක වන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය, ඒ කියන්නේ ෆිස්කල් පොලිසි එක, සහ මුදල් ප්‍රතිපත්තිය, මොනිටරි පොලිසි. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය මගින් රජයේ ආදායම් වියදම් ණය හා රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පාලනය කරන අතර මුදල් ප්‍රතිපත්තිය මගින් මිල ස්ථායීතාවය, මුල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මුදල් සැපයීම කළමනාකරණය කරනු ලබයි. ප්‍රශ්නාංක දෙකට පිළිතුර, මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රධාන වශයෙන් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය හසුරවනු ලැබේ. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති අංශයෙහි මෙවලම් නම් අංක 1 බදුකරණය, ටැක්සේෂන්. ඊළඟ එක තමයි රාජ්‍ය වියදම, ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්. ඊළඟ එක තමයි ණය ගැනීම, බරෝවින්ස්. හතරවෙනි එක තමයි සහනාධාර සහ පැවරීම්, සබ්සිඩීස් ඇන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය හසුරවනු ලැබේ. මුදල් ප්‍රතිපත්ති අංශයෙහි මෙවලම් වන්නේ අංක 1 එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතය, ඕනයිට් පොලිසි රේට්, විවෘත වෙළඳපොළ මෙහෙයුම්, ඕපන් මාකට් ඔපරේෂන්ස්, නීතිමය සංචිත අනුපාතය ස්ටැටියුටරි රිසර්ව් රේෂියෝ වෙළඳපළ ද්‍රවශීලතාවයේ කළමනාකරණය ලික්විඩිටි ඔෆ් මැනේජ්මන්ට් විනිමය අනුපාත ප්‍රතිපත්තිය එක්ස්චේන්ජ් රේට් පොලිසි රයිට් අනේ ඒ පහ තමයි මුදල් ප්‍රතිපත්ති අංශයේ මෙලම් වන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර වන්නේ මෙම ආයතන සමග ඇති වැඩසටහන් සහ එකඟතා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට තාක්ෂණික මුල්‍ය හා ප්‍රතිපත්තිමය සහාය ලබා දෙයි. ජාත්‍යන්තර මුල්‍යාර මුදල ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාව පවත්වනු ලබන සම්බන්ධතාවයේ මත තවදුරටත් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදුවේ. මෙම සම්බන්ධතාවයන් මගින් රටේ සාර්ව ආර්ථික ස්ථායීකරණය ප්‍රතිසංස්කරණය න්‍යායපත්‍රයට සහාය වීම සඳහා මූල්‍ය ආධාර තාක්ෂණික විශේෂඥතාවය සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම් සපයනු ලබයි. විශේෂයෙන්ම 2023 වසරේදී එකඟතාවයට එළඹි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි සහායලත් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ප්‍රධාන වශයෙන් ආදායම් මත පදනම් වූ රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවයේ ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීම, ස්වෛරීත්ව ණය ප්‍රතිහුවගත කිරීම, මිල ස්ථායීතාව නැවත ඇති කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම, මුල්‍යාංශයේ ස්ථායීභාවය ආරක්ෂා කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ දූෂණ අවදානම් අවම කිරීම මෙන්ම දිගුකාලීන ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම මගින් සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. මීට අමතරව ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල සහාය ඇතුව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන් රාමුව තුළ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ ඇති නිශ්චිතවම සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳවද පිළිබිඹුවේ. අස්වැසුම සුබසාධන වැඩසටහන හරහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 10.7% පමණ ප්‍රමාණයක් වෙන් කිරීම මෙයට ඇතුළත් වන අතර එමගින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වඩාත් නිවැරදිව ඉලක්ක කර ගැනීම සහ ඔවුන් ආරක්ෂා කිරීම සහතික කෙරේ. තවද ලෝක බැංකුවේ සහායලත් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ඩෙවලොප්මන්ට් පොලිසි ඔපරේෂන්ස් යටතේ රාජ්‍ය මුල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සහ සමස්ත ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වය සඳහා සහාය වීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එමගින් සාර්ව ආර්ථික ස්ථායීභාවයට සහ තිරසාර සංවර්ධනයට දායකත්වයක් සැපයේ. කෙසේ වෙතත් ජාතික ප්‍රතිපත්ති තීරණය ගැනීමේ අවසන් වගකීම ශ්‍රී ලංකා රජයේ සතුවන අතර එම ආයතන උපදේශන සහ මුල්‍ය සහාය සපයන හවුල්කරුවන් පමණක් ලෙස කටයුතු කරයි. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර රජයේ මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ තිරසාර ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ එකිනෙකට සම්බන්ධීකරණය වූ අන්‍යෝන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වන පරිදි 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුකූලව රාජ්‍ය මුල්‍ය මුදල් සහ මුල්‍යාංශ අතර ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා විධිමත් සම්බන්ධීකරණ සභාවක් කෝඩිනේෂන් කවුන්සිල් එකක් පිහිටවා ඇත. රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ රාජ්‍ය ආදායම් සාධනීය මට්ටමින් ඉහළ නැංවීම, රාජ්‍ය වියදම කළමනාකරණය කිරීම, ණය තිරසාරභාවය සහ රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව බෙදා හැරීම සහතික කිරීම වන අතර මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායීතාවය සහ මුල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ප්‍රතිපත්ති සංකල්පයෙන් ආයෝජන ප්‍රවර්ධනය කිරීමට රැකියා උත්පාදනයට සහ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. 5 වෙනි ප්‍රශ්නයට පිළිතුර ප්‍රධාන බාධක සහ අවදානම් වන්නේ ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ණය සේවා වියදම් ඉහළ මට්ටමක පැවතීම. අංක 1. 2 වෙනි එක වර්තමානයේදී හටගෙන ඇති මැද පෙරදිග අර්බුදයේ වැනි භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ඇතිවන ආර්ථික අවිනිශ්චිතතා මගින් ගෝලීය වෙළඳපොළ තුළ ඉන්ධන සහ භාණ්ඩවල මිල අධික ලෙස උච්චාවචනය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය වෙළඳපොළ තුළ භාණ්ඩ සහ සේවා මිල උච්චාවචනයට ලක්වීම. අංක 3 ඉහළ උද්දමන ප්‍රවණතා. 4 ජාත්‍යන්තර වෙළඳ අවදානම්. අංක 5 ඇතැම් රාජ්‍ය ව්‍යවසායවලට අයවැය මුල්‍ය සහාය. 6 වෙනි එක තමයි දරිද්‍රතාවය සහ සමාජ ආරක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් අයවැය ප්‍රතිපාදනවල අවශ්‍යතාවය. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නයට පිළිතුර රජයේ විසින් බදු පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු පැහැර හැරීම අවම කිරීම, බදු පදනම සහ බදු ජාලය පුළුල් කිරීම සහ රාජ්‍ය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම. බදු සහන තාර්කීකරණය කරමින් රීතිමත පදනම් වූ බදු සහන පමණක් ලබා දීමට කටයුතු කිරීම. රාජ්‍ය වියදම් කාර්යක්ෂම කරමින් මනා ලෙස කළමනාකරණය කිරීම. රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම. ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම. ඩිජිටල් ආර්ථිකයේ රජයේ සියලු අංශ අතර ප්‍රචලිත කිරීම. දූෂණ විරෝධී රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රචලිත කිරීම. අපනයන සහ විදේශ විනිමය ආදායම් ප්‍රවර්ධනය කිරීම වැනි පියවර ගෙන තිබේ. 7 ගැටලුවට පිළිතුර රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනතේ 52 වගන්තිය ප්‍රකාරව සෑම වසරකම මුදල් වර්ෂයේ අවසාන වී මාස 6ක් ගතවීමට පෙර රාජ්‍ය මුල්‍ය අංශයේ වාර්ෂික ආර්සාදනය පිළිබඳ ඇගයීමක් සහිත අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලබන අතර අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබිය යුතුය. ඒ අනුව 2025 වසර සඳහා වන රාජ්‍ය මුල්‍යාංශයේ සහ අර්ධ සාර්ව ආර්ථිකයේ රාජ්‍ය මුල්‍යාංශයේ සහ සාර්ව ආර්ථිකයේ කාර්යසාධනයේ ඇතුළත් අවසාන අයවැය තත්ත්වය පිළිබඳ 2025 වසරේට අදාළ වාර්තාව 2026 වසරේ ජූනි මාස 1 වන දින මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සියලුම දෙනාට බලා ගන්න පුළුවන් විදිහට පළ කර ඇත. අංක 8 ගැටලුවට පිළිතුර රජයේ විසින් අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන ගොයින් සඳහා සහනාධාර හා සහන ණය වැඩසටහන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රම සහ ණය පහසුකම් දිට්වා සුලිකුණාටුවෙන් මෙන්ම මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් සඳහා කුමන මට්ටමක ආර්ථික අපහසුතාවකදී වුවද නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යෑම සහ ජීවන වියදම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවල වෙළඳපොළ මැදිහත් වීම ක්‍රියාත්මක කර ඇත. 9 ගැටලුවට පිළිතුර ශ්‍රී ලංකාවේ ෆිස්කල් ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු අධීක්ෂණය සහ මහජන වගවීම තවදුරටත් ශක්තිමත් කිරීමට රජය ගන්නා ලද පියවර සඳහා මේ සඳහා 2024 අංක 44 දන්න මුල්‍ය කළමනාකරණ පනත ක්‍රියාත්මක කිරීම එහෙම නැත්නම් පබ්ලික් ඩෙබ් මැනේජ්මන්ට් ඇක්ට් එක ක්‍රියාත්මක කිරීම මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ෆිස්කල් ස්ට්‍රැටජි ස්ටේට්මන්ට් සහ මුල්‍ය අවදානම් පිළිබඳ ප්‍රකාශය ෆිස්කල් රිස්ක් ස්ටේට්මන්ට් ප්‍රකාශයට පත් කිරීම අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තා සහ වර්ෂයේ මැද මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අයවැය ආර්ථිකය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව වැනි අනිකුත් රාජ්‍ය මුල්‍ය සම්බන්ධ වාර්තා ප්‍රකාශයට පත් කිරීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වැනි පාර්ලිමේන්තු කාරක සභා හරහා අධීක්ෂණය කිරීම රාජ්‍ය ණය හා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ වාර්තාකරණය ශක්තිමත් කිරීම සහ මහජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි සුවිශේෂී අයවැය මහජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි පුරවැසි අයවැය සිටිසන් බජට් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම. මොකද මේක මහජනතාවට විශේෂයෙන්ම පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් වැනි පියවර ගෙන ඇත. මේ සියලු ක්‍රියාමාර්ගවල අවසාන අරමුණ වෙන්නේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ණය තිරසරභාවයේ ආයෝජන ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමයි.
ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ කෙටි පැහැදිලි කර ගැනීම.
ඇමතුමාගේ පිළිතුරේ සඳහන් වුණා මුදල් ප්‍රතිපත්තියත් මූල්‍ය ප්‍රතිපත්තියත් මහා බැංකුවත් භාණ්ඩාගාරයත් යම්කිසි කෝඩිනේටඩ් එෆර්ට් එකකට, ඒ කියන්නේ ඒකාග්‍රතාවයකින් යන ගමනකට වෙනමම කවුන්සිලයක් පිහිටවලා තිබෙනවා කියලා, කෝඩිනේටඩ් කවුන්සිලයක්. ඒතර මම අහන්න කැමති මේ කෝඩිනේටඩ් කවුන්සිලේ තියෙනවා නම් ඇයි විශේෂයෙන්ම අර ඇමරිකන් ඩොලර් $125,000 අතුරුදහන් වීම, එහෙමත් නැත්නම් සොරාකෑම පිළිබඳව මේ කෝඩිනේෂන් එකක් තියෙනවා නම්, ඒකාග්‍රතාවයක් තියෙනවා නම්, ඇයි මහ බැංකුව එක මතයක් පළ කරන්නේ, මහ භාණ්ඩාගාරය තව මතයක් පළ කරන්නේ? ඒ වගේම මම ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යයි මේ අවස්ථාවේ. ඔබතුමා සඳහන් කරා මහ බැංකුවේ එක වගකීමක් තමයි මේ සංචිත අනුපාතය නඩත්තු කිරීම. දැන් මේ සංචිත ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අවම වශයෙන් ආනයන වටිනාකමේ මාස 3ක් අවමය රට නඩත්තු කරන්නට ඕන තමන්ගේ සංචිත හරහා. ඉතින් අත්ත වශයෙන්ම ඒකට ප්‍රමාණවත් සංචිත නැහැ. මොකද ඔය සංචිතවල තියෙනවා භාවිතා කළ නොහැකි යුවන් ප්‍රමාණයක්. ඒක කන්වර්ට් කරන්නට බෑ, ඒක භාවිතා කරන්නට බෑ. එතකොට අත්ත වශයෙන්ම නිල සංචිත පිළිබඳව රට දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න, IMF එක පුරෝකථනය කරලා තියෙනවා මේ යන විදිහට ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් එක හරහා අපේ රටට ලැබිය යුතු ඇමරිකන් ඩොලර් මිලියන 70ක් 80ක් අතර ප්‍රමාණයක කූපන් රේට් කට් එකක්, ඒ ණය සහනයක් අපිට අහිමි වෙනවා ඔය ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් එකට දීලා තියෙන කොන්දේසි ටික පිළිම් නොපැදීම තුළ. එය පුරෝකථනය කරන 2026 ඇමරිකන් ඩොලර් මිලියන 70ක් 80ක් අතර ප්‍රමාණයක් අහිමි වෙනවායි කියලා. මම ඔබතුමාට කියන්න කැමති මේ රටේ දුක් විඳින ජනතාව බලාපොරොත්තු වෙන අවසාන වශයෙන්
දුක්
විඳින ජනතාව බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම විසඳුමක්. ගොවියද, ධීවරයද, කම්කරුවද, කර්මාන්තකරුවද, සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ද, ස්වයං රැකියාලාභීන්ද, කුලී සේවකින්ද, ව්‍යවසායකින්ද, මේ හැම දෙනාම බලාපොරොත්තු වෙනවා රාජ්‍ය මැදිහත් වීම තුළ.
ගරු විපක්ෂ නායකතුමා ආසන් කරන්න,
ඒ විසඳුම ඔබතුමන්ලට ලබා දෙන්නට බෑ. මොකද මහාභාණ්ඩාගාරය කියන එක කතාවක්, මහා බැංකුව කියන තව කතාවක්, අර ඩොලර්
නියෝජ්‍ය අමාත්‍යතුමා දැන් ඔබතුමාට විනාඩි 3ක් ගත්තා මේ කරුණු මේ 27 ගරු විපක්ෂ නායකතුමා මතක තියාගන්න. ගරු විපක්ෂ නායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ, කරුණු පැහැදිලි කර ගැනීමක් විතරයි පුළුවන්. ඒකෙදි ඔබතුමාට විනාඩි 2ක් ලබා දුන්නා, දැන් ඔබතුමා විනාඩි 3ක්ම ගත්තා. නෑ ගරු, ඔබතුමාගේ පොයින්ට් එක කරුම් ගරු. ඔව්
92 විශේෂයෙන් මේ ඔබතුමා දන්නවා මේ IT ඩිපාර්ට්මන්ට් එකේ කාන්තාවක් පිළිබඳව ඇයට සිදු වුණ හැරස්මන්ට්ස් ගැන මාස 6කට කලින් රිපෝට් එකක් දුන්න සුජාතා අලාපරම් මැතිණිය. මාස 6ක් වෙලා තියෙන ගරු කතානායකතුමා, කිසිම ඒකේ ප්‍රෝග්‍රෙස් එකක් නැහැ. ඒ විනෝඩ කරලා තියෙන තව කොමිටියක් දාලා තියෙනවා. අත වශයෙන් මහාධිකරණ විසකාරතුමියක් මේකට පත් කරයින් පස්සේ ඒකට අවශ්‍ය කරන පියවර ගන්න ගරු කතානායකතුමා, ඒකට අදාළ නිලධාරීන්ට කිසිම දඬුවම් මේ වෙනතුරු දීලා නැහැ. හැබැයි ඒකට දැන් කළ තියෙන ගරු කතානායකතුමා ඊට වඩා පල්ලෙහැයින් කොමිටියක් දාලා. මම කියන්නේ මේකට දාන්න ඕනේ නම් සුප්‍රීම කෝට් එකේ මේ කවුරු හරි දාන්න ඕනේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා
කරුණා කරලා මේකට නිර්ණයක් ගන්න ගරු කතානායක මාස 6ක් දැන්.
ඔබතුමා ලබා දුන්නේ සුජාත අලහපෙරුම ශ්‍රේෂ්ඨ මහාධිකරණ මිනිසුරුතුමිය ලබා දුන්න තීන්දුවට අනුව, ඒ පරීක්ෂණයට අනුව වාර්තාවේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න කියලා මම මහලිකම්තුමිය ඇතුළු ලේකම් මණ්ඩල ලබා දීලා තියෙනවා. එතුමිය නිර්දේශ ලබා දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් මට වාර්තාවක් ලබා දෙන්න කියලාත් මේ මහලිකම්තුමියට මම ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවේ ලැබුණාට පස්සේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
මාස 6ක් කරු කදානායකතුමා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි ඔබතුමත් දන්නවා අපි දැන් 2025 දෙසැම්බර් වෙනකොට අපි දිත්ත සුළු කිනාටුවෙන් විපතටපත් ජනතාවට වෙනුවෙන් සහන සලසන්න මේ පාර්ලිමේන්තුවෙම රුපියල් බිලියන 67ක් වෙන් කරගත්තා. ඊට පස්සේ 2026 වර්ෂයේ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් එහෙම නැත්නම් අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5% ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. ඊටත් අමතරව විපක්ෂ නායකතුමා ප්‍රශ්න ඇගුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් අපි රුපියල් බිලියන 95ක ණය සහන යෝජනාකම අපි මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් අන්න ඒ වගේ සහන විශේෂයෙන්ම සහන පැකේජයක් ලබා දීලා තිනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම මේ මැද පෙරදිග යුද්ධයේ වෙනුවෙන් විපතටපත් වුණ ජනතාව සහ ඒ කණ්ඩායම් ගැන සලකලා බලලා ගරු ජනාධිපතිතුමන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලාම රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කළා. ඒ සහන ලබා ඒ ශේෂ්ත්‍රයන් සඳහා විශේෂ සහන ලබා දෙන්න අස්වැසුම දීමලා වැඩි කරන්න දීවර ජනතාවට පොහොර සහන ආධාර අන්න ඒ වගේ සියලු වෙනුවෙන් සියලු විපතටපත් ජනතාව වෙනුවෙන් සහන ලබා දෙන්න රුපියල් බිලියන 100ක විශේෂ මුදලක් වෙන් කළා. ඊටත් අමතරව අර ලින්ක් මැක්‍රෝ ලින්ක් බොන්ඩ් එක ගැන ඇහුවා. ඒකට අදාළ සියලුම කොන්දේසි මුදල් අමාත්‍යාංශය විසින් සපුරලා තියෙනවා. මොකද ඔබතුමත් දන්නවා අපි පහුගිය 2025 අයවැයේ කිසිම මෙතෙක් කාලයක් අපේ ලංකාවේ ඉතිහාසයේ කිසිම රජයකට බැරි වුණා තමන්ගේ ආදායමට ඉක්මවා ගිය ආදායමක් ලබා ගන්න. අපි එන්නේ ඒ ආදායම ලබා ගන්න සමත් වෙනවා. ඒ ආදායම ලබා ගන්න සමත් වෙන්නෙත් අපි මෙතෙක් කාලයක් තිබිච්ච බදු වර්ග එහෙමම ක්‍රියාත්මක කළා නෙමේ එතෙන්ට යම් සහනයක් දීමෙන්. මේ සහනය දීම ඇතුළෙදී බදු ආදායමට රුපියල් බිලියන 100ක විතර අහිමි වෙන පැත්තට තීන්දුව తీරන අරගෙන තමයි අපි මේ බදු ආදායම ලබා ගන්න සමත් වෙන්නේ. ඉතින් අපි අර මුල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දීලා තියෙන මේ සියලු ඉලක්ක සපුරලා තියෙනවා. ඒ අනුව අර ඩිස්කවුන්ට් එක ලබා ගන්න සුදුසුකම ලබලා තියෙනවා. ඊටත් අමතරව මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර ඉතාමත් මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව මම ප්‍රකාශයටපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන්.
ගරු රවි කරුණානායක මහතා.
Honorable Speaker, I wish to ask the following question from Honorable Prime Minister, understanding Order 27-2. Now that the IMF Executive Board has approved the combined 5th and 6th reviews under the EFF Extended Fund Facility and released a further tranche of approximately $695 million to Sri Lanka, and with the IMF agreement lapsing in 7 months, will the Prime Minister inform this House whether the government ආ 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා විසින් IMF සමග ඇති කරගත් EFF ගිවිසුමෙන් ඇති වූ ආර්ථික සමාජීය හා මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් රජය ඇගීමක් සිදු කර තිබේද? එවැනි ඇගීමක් එම ගිවිසුම අපේක්ෂිත අරමුණු ඉටු වී ඇති බව තීරණය කර තිබේද? එසේ නම් එම අරමුණ මොනවාද සහ ඒවයි ඉටු වී ඇති ප්‍රමාණ කෙතරම්ද? ඈ බදු වැඩිවීම, ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීම හා ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාව දරාගත් කැපකිරීම් වලට සරිලන ලෙස ඔවුන්ගේ ජීවන තත්ත්වය හා ආර්ථික සුබසාධනය වැඩි දියුණු වී ඇති බවට රජය සෑහීමට පත්වේද? ඈ IMF වැඩසටහන ආරම්භයේදී අපේක්ෂා කළ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, ආයෝජන ප්‍රවාහන හා අපනයන වර්ධනය සාක්ෂාත් වී තිබේද? එසේ නොමැති නම් ඊට හේතු කවරේද? ඊ IMF ප්‍රතිසංස්කරණවල බලපෑම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් වැටු ප්ලාබින් සහ අවදානම් කණ්ඩායම කෙරෙහි ඇගීමට ලක්කර තිබේද? එසේ නම් එහි ප්‍රතිඵල කවරේද? ඊ තවත් IMF ගිවිසුමකින් තොරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රකෘතිමත් වීම ඉදිරියට ගෙන යාම හැකි තරම් ආර්ථික ස්ථාවරයක් හා ණය තිරසාරභාවයක් ළඟ වී ඇතැයි රජය විශ්වාස කරන්නේද? ඌ 2027 වසරෙන් පසු IMF සමග වැඩ සටහනක් හෝ වෙනත් ආකාරයක් සහයෝගිතාවය පිළිබඳ සාකච්ඡා හෝ වාණිජ කරන කටයුතු සිදු කරමින් සිටියන්නේද? 2026 ජූනි 4 වෙනි දින ඩේලි FT පුවත්පත සඳහා සඳහන් පරිදි. Honorable Speaker, the Secretary Treasury says the government seeks IMF options on Middle East crisis test recovery. And he goes on to say, as to the Middle East crisis, the trade disruption, energy market volatility continue to cloud the outlook, and the next phase of Sri Lanka's IMF program is likely to focus increasingly on preserving stability with ensuring business investors, vulnerable community. Ebagema uyanna ese nam ema givisume pradana arumuna kondesiha kala seemawa kavareda එයට එළඹීම පෙර මේ පාර්ලිමේන්තුවට දැනුවත් කර උපදෙස් ලබා ගන්නේද ඈ තවත් IMF ගිවිසුමක් අපේක්ෂා නොකරන්නේ නම් ජීවන වියදම අඩු කිරීම ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම ආර්ථික වර්ධනය තිරසාර කිරීම ණය තිරසාරභාවය ආරක්ෂා කිරීම හා ජනතාව සුපසාධනය තහවුරු කිරීම සඳහා සකස් කර ඇති විකල්ප උපයමාර්ගය කුමක්ද එය වර්තමාන වැඩසටහන තුළ සපුරා නොගත් අරමුණු අනාගතයේදී සාක්ෂාත් කරගන්නේ කෙසේද කථානායකතුමනි ඒ යන්න IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලැබුණු සියලුම ණය මුදල් සහ ප්‍රාග්ධනය පොලිය අතුරුව ගෙවිය යුතු සමස්ත පිරිවැය ණය කාලය අවසන් වන විට කොපමණද ඒ කියන්නේ මෙතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ US ඩොලර් මිලියන 2.9 කට පොලිය අනුපාතය පොලි විතරක් මිලියන් US වල 850යි. ඉතින් මේක අවුරුදු 9කින් ගෙවනකොට ඒක US ඩොලර් 3800ක් වෙනවා. ඕ යන්න 2028 සිට 2048 දක්වා සෑම වර්ෂයකදීම ගෙවිය යුතු විදේශ විනිමය වාරික හා පොලි ගෙවීම සහ ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය වාර්ෂික ඇමරිකන් ඩොලර් ප්‍රමාණය පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේද? ස්තුතියි කතා නැගතුම.
ගරු Honorable Prime Minister, Honorable Deputy Minister of Finance, Honorable Deputy Minister of Finance.
Garu kathanayakathumani pilithuru laba deema sandaha kallaba ganna.